Honorable Zuandiran, please. You help.
Thank you, Honorable Speaker, for the time allocated to me to participate in this very important debate today. As I begin, I wish to bring to the notice of this House and to the country the several false holdings that the government has been making to the country with regard to this domestic debt restructure. We have the one state minister for finance on record just 3 weeks ago, no, not yourself, the other state minister, saying categorically that there will not be any domestic debt restructure. But in the cabinet memorandum that we have, that has now been placed before this House, the cat is out of the bag, because in pages 2 and 3, it says, priority, I'm reading from page 3 of the cabinet memorandum, first line, priority being the implementation of the DDO, described here in domestic debt optimization, and then in parenthesis it says, which is also a stated precondition for the restructuring of FLFC debt owed to members of the ad hoc committee holders of Sri Lanka's international sovereign bonds. So now we are being told that there is a precondition with the international sovereign bond holders that there will be a domestic debt restructuring, and therefore this must be done first. This must be done first, priority for the implementation of DDO. So all this time you have lied to the country saying there won't be domestic debt restructuring, at least an important responsible or ought to be responsible minister, state minister of finance has said that. But that is not the case. Even while he was saying this, you had agreed with that ad hoc committee that first you will do a domestic debt restructuring. And it says it's stated, so obviously it is in writing as well, having undertaken in writing to first do the domestic debt restructuring. You've been lying to the country that either it won't be done or that you have not taken a decision with regard to that up to now. Our main objection to this restructuring plan is the impact that it will have on members of the EPF and ETF. These are the voiceless working class of the country. I say they are voiceless because even with regard to their own savings, they have no say. They can't make the decision. It's absolutely false when you say that this is voluntary participation. The Honorable Leader of the Opposition explained that, so I'm not going to elaborately go into that matter. The EPF Act says the custodian is the Monetary Board. The Monetary Board members, Mr. Nihal Fonseca, Mr. Sanjeeva Jayawardena and Mrs. Rani Jayamahap, graciously attended the two long sessions of the Committee on Public Finance. But I want to ask them, are you being responsible custodians and making this decision on behalf of 2.5 million members, working class members of the EPF? Yesterday we had the superintendent of EPF tell the committee that they don't even know what this restructuring plan is. They have not been even given. He said he saw it on Facebook. That is the extent to which this enormous, this onerous responsibility cast is being exercised. We heard one member of the Monetary Board say, this is an important thing, this is a very serious thing, all of us will be dragged and hanged for doing this. He has understood the enormity, and I want to put them on notice that that is what will happen to them. If they dare take this decision of participating in this debt restructuring exercise without consulting the membership. No, it's not a big thing to consult the membership today. You can do a survey. If it is to be voluntary, it must necessarily have the consent or at least some views of the membership of the EPF. Otherwise, it is not voluntary. Don't lie to the country. Don't lie to these people that they are voluntarily participating in this matter. Now, the Honorable Prime Minister a moment ago said the fund lying to the credit of EPF is 3.5 trillion. The central bank accounts published end of last year says it's 3.4 trillion. So it's around that amount. Now we are unable to say this from any published account of the EPF because EPF does not publish their annual statements on time. At one point it was 6 years they hadn't published. Now they have published up to 2020. But 2021 and 2022 annual reports are still not with us. They have just now, because this question will be asked, they have published the financial statement. In the financial statement, again, they have misrepresented something to the country, and it's a very serious misrepresentation. I asked them this yesterday at the meeting. They said, give us 10 minutes to respond to you. And even after an hour, they had no response. And this is the issue. EPF law says they must publish the face value, purchase price, and market value of each of the investments. Each of the investments, that those are the words in the law. But in their financial statement, they say the law requires us to publish the face value, purchase price, market value of each type of investment. They have changed. It's a false statement. False statement of what the law requires them to do. When that question was asked, they had no answer to give. Now, is this the body that is lying through their teeth when the law specifically says each of the investments? They are saying that the law says each type of the investment. Is this the body that can be trusted to be a proper custodian? And we have a history of EPF. Through bond scams, through various methods, EPF has been eaten into. You've always stolen from the EPF. All these platitudes from the Honorable Prime Minister falls flat on its face. Because it's always the EPF and ETF that you have dipped your hand into. Because they are voiceless. They are working class. And it's easy for you to do this. And you don't give them a voice. You don't give them a voice. You appoint the central bank, the monetary board, to be the custodians who make decisions on their behalf. This restructuring plan is theirs. Restructuring plans comes from the Treasury and the central bank. And it's the same very same people, who make a decision on behalf of the EPF. There is no voluntariness at all. Now, government is able to publish on each of the investments of the foreign debt holders. Why? Because they insist on it. But EPF, you don't do that. But thanks to that publication, we are able to tell you that the weighted average return of the entire treasury bond holding of the government today is 13.52%. 13.52%. That's our calculation, right? And what are you assuring the EPF? 9.1%. When the weighted average is 13.52%, you are saying in 2038, the EPF will get a return of 9.1%. I'll come to the loss to the EPF. We have repeatedly asked the central bank to share with us the net present value loss to the EPF, and they have not given to us. But it's easily calculable. Easily, you can calculate that. And I'm saying with responsibility, the net present value, as at today, if you take the net present value today, the loss will be 47%. The loss to EPF holders will be 47%. That is the net present value loss to the EPF. Since the EPF is the single largest holder of government bonds, over 40%, we can expect the EPF... Sorry?
2 minutes now.
I will have a little more time.
Okay.
Thank you.
Okay.
Over 40%, we expect the EPF to have the same overall yield as the stock of the government bonds, which will be at 13.52%. In this debt restructure, the government is proposing to limit the yields to 9.1% for 16 years. For 16 years. Right. The implication of this is this. Even if the current EPF members put no more of their money into the EPF and just allow their current holding to grow for the next 16 years, at the current yield of 13.52%, which is 3.3 trillion today, it would have grown to 25.7 trillion. Whereas at your 9.1%, it will only grow to 12.1 trillion. It will only grow to 13.6 trillion. The loss is 12.1 trillion. You are stealing from the EPF. I repeat, you are stealing from the EPF 12.1 trillion for this debt restructure. Easily calculatable. You can hide this by saying, oh, we can't say how it will be 16 years hence. Right? But today, from the current market value of the current average, weighted average, it's 13.52. And you are assuring 9.1. In 16 years' time. Is it this that this house wants to do? That's the question. When you have let go all the private bond holders who lent to the government after we declared bankruptcy, in August and September last year, they bought bonds at very high yield. 20%, 22%, 25%. You're not touching any of those. You're not touching any of those. That amounts to 15% of your local debt. You're not touching it because those are your friends. Those are the ones who do bond scams for you. They are the ones who fund you election campaigns. That is why you've let them off the hook. And whom are you taxing? The EPF holders will have half their value. 47% is about 50%. It will be cut down to half their value when they take this. You see, I can demonstrate it this way. If an EPF member who had 1 million today in his account, if he invested that 1 million and got an average yield of 13.52, what is the loss? What is the gain that he gets as against getting 9.1? He gets less than half. Whereas the coupon holders who invested in August and September, if they put 1 million, every 6 months they get 100,000 rupees. 20%, at 20%. Every 6 months they get 100,000 rupees for a million investment. While the working class, and who is the working class? Those are the poor women in this country, those who work in the garment trade, the poor tea pluckers in the estates. And I want to ask Honorable Jeevan Thondaman, with what conscience are you supporting this debt restructure? When all those women, tea pluckers, who stand to lose, who have lost so much, who stand to lose so much more, right? They are the backbone of the country's economy. And they are the ones you have chosen to trample under your feet yet again, because it is so easy to do that. If you touch the private bondholders, the explanation given to us by the central bank is that that's not enough. Maybe that's not enough. But first take that. Why don't you take that first? At least give a message to the country that people who have earned by lending to the government money market players, primary dealers, that's their business. For decades they have earned so much, and on the economic crisis, because of the economic crisis, they got very high yields. These are like vultures. Because the country was in economic crisis, they lent for a very high return, and they get every cent of their return. You don't touch that. You dare not touch it. Because they are your friends. They are your funders. They are the ones who give you election campaign money. They are the ones who give you kickbacks for doing this. So you are selling the soul of the country. You are trampling underfoot those who have no voice, because you have made the monetary board their voice. And again, I want to tell the monetary board, if this is what you do to the working class of the country, you will be the one who will be exposed before the country. You dare not do this. You are given 21 days from the 4th of July, apparently to do make a voluntary decision. But you make that decision on behalf of 2.5 million working class people of this country, and you make the wrong choice, you will be the one who will have to bear the brunt of the people's wrath. Thank you.
Pavamiswati Garu Susir Premjan Garu Sehan Sehamajikamata
Garu Niyojikatanayakatumani Sumandiran Mantituma Katakarabu Karne Pilibandhava. I just want to make one point. As you know, it was very clear the central bank will do a launch on the 4th. It was very clearly specified. And also, in this same presentation, which the committee insisted that it should be included in the resolution, it very clearly has given a couple of options to the EPF and also indicated what the repercussions are going to be. So based on that, the EPF can come back to the central bank when we publish the DDO, when they do the launch, and decide on the options given. So based on the assumptions, Ms. Sumandiran, you can now, I think on the matter what you are speaking, I don't know whether you want inflation to be at 70%. Because if inflation is going to be at 70%, the interest rates also will be at a higher rate. So I really don't know on which ground and on which assumptions you are making these statements.
Sumantiram Metuma.
All that I am raising is, who makes this decision on behalf of the EPF? Don't call it voluntary. Be straightforward and say we are making the decision on your behalf. Don't say they are making it voluntary. Because the monetary board is making the decision, and it is a monetary board who has accepted this debt restructuring plan. You are holding a gun to their head and you are saying you do this or 30%. Even if they pay 30%, the calculation will show that they stand a better chance, they get a better yield, even if they pay 30%, than agreeing to this debt restructure. Now, you can't hold a gun to their head and say the country's economy will collapse, therefore we take from you. You choose them. You always choose the people who have no voice. You take it from them and you make the decision, and you who even have the gall to call it voluntary. They are not consulted at all.
Garu Susir Premjayanthu.
Garu Niyojya Kathanayakathumani Ada Api Idiripat Karapu Yojanawat Ewagema Mulle Kamitu Ye Sakatcha Kalla ඇතිව එකඟතාවය මත ඇතිව එකතු කරන ද කොටස සමගගත් කල මම හිතන්නේ අද තිබෙන පසුබිමත් එක්කයි මේ කාරණය විග්‍රහ කරගන්න තියෙන්නේ මීට පෙර අවස්ථාව දැන් මේ වෙනකොට පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාස වෙනකොට රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කළා ණය ගවන්න බැහැ කියන තත්ත්වයට ගෙනාවා ඉතින් එවැනි තත්ත්වයක ඉඳගෙන තමයි අපි මේ අද සාකච්ඡා කරන්නේ දැන් හිතා කොහොමද මේකෙන් ගොඩ එන්නේ Then, ඒ ප්‍රකාශ කිරීමත් එක්ක විවිධ ක්ෂේත්‍රවල විවිධ රටවල්වල මුල්‍ය ආයතනවල දුන්න ණය මේ සියල්ලම නැවතුණා. ඒකත් එක්ක රටේ ඉදිකිරීම් ක්ෂේත්‍ර අනිකුත් කටයුතු මේ සියල්ලම නැවතුණා. ඉතින් ඒකෙන් බලපෑම ඇති උනේ මේ රටේ සාමාන්‍ය ජනතාවට නෙවෙයිද? ඉදිකිරීම් ක්ෂේත්‍රේ නැවතිනකොට පහළම ඉන්න කම්කරුවා ඉදලා ඉහළම ඉන්න ඉංජිනේරුවා දක්වා ඒක බලපෑවා. ඒ නිසා මේන් ගොඩ එන්නේ කොහොමද දැන් මං දැන් අද මේ සභාවේදී කියුණා යුක්‍රේනයට බිලියන 14ක් දීලා තිනවා කියලා IMF එක ආ අපේ රටත් ගිහිල්ලා හිටන් ළඟ තියෙන රටකට එරෙහිව මේ රටේ වෙන සංවිධානයක හමුදා කඳුරක් දාන්න දුන්නා මේක ලොක්කම එකතුලා දෙයි සල්ලි යුක්‍රේනයට සල්ලි පොම්ප ගන්න මුළු යුරෝපයයි බටහිරයි මේ සියල්ලම එකතු වෙලා මොකටද මොකද රුසියාව අල්ලපු රට ඒකේ දොරකොඩ නේටෝ සංවිධානය ඇති කරන්න ඒක ඇතුළු වෙන්න. ඉතින් ඒ තත්වයයි මේකයි සංසන්දනය කරන්න බෑ. යුක්‍රේනයේ තියෙන තත්වයයි අපේ සංසන්දනය කරන්න බෑ. යුක්‍රේනය බංකොලොත් බවට පත් වෙලා තිබුණේ නැහැ යුද්ධ කලින්. යුද්ධයක් කරන්න ගිහලා තමයි යුක්‍රේනය අද එතනට වැටිලා තියෙන්නේ. ඒක නිසා ඒ සංසන්දනය වැරදි. දැන් මේ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ තියෙන වාර්තා ගත්තොත් ඉතාම පැහැදිලිව පේනවා රාජ්‍ය ආදායම 1978 ඉඳලා තනි සරල රේඛාවක් වගේ තමයි පල්ලෙහාට අඩු වෙමින් ගිහිල්ලා තියෙන්නේ. ඒ අඩු මට්ටමට ඇවිල්ලා තියෙන දැන් 2022 වෙනකොට 1978 ඉඳලා මේ පිටට. එතකොට 1970 ඉඳලා 77 දක්වා අපිට පුළුවන් වෙලා තිබෙනවා ප්‍රශස්ත මට්ටමක තියාගන්න. මේ මේ සංඛ්‍යා ලේඛන 90 අපි බැලුවාම මේ ආදායම අඩුවීම් ඒ කාගේ කාගේ දැන් විපක්ෂින් නැයගේ ඒ හැමෝගෙම කාලවල මේ සිද්ධිය සිදු වෙලා තිනවා. ඊළඟට අපි ගත්තොත් outstanding central government debt as a percentage of GDP. දැන් මේකේ ගත්තොත් එහෙම වැඩිම ප්‍රමාණයක් අවද්ද තිබිලා තිනවා. 1989 මේ රටේ ජනාධිපති කවුද? නෑ නෑ ඔ ඒ එතන ඒක නෑ නෑ ඉන්නම කියන්න 108.7 1989
පාසල් කාලේ
ඔව් හරි ඊට පස්සේ වැඩිම වෙලා තියෙන කවද්ද 113.8 2022 එතකොට 1970 ඉඳලා 77 වෙනකොට තිබිලා තින්නේ 71 අතර මේ 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 අපි කරුණ ඉදිරිපත් කිරීමේදී මේවත් සැලකිල්ලට ගන්න ඕනේ. ඊළඟට අපි ගන්නකොට ඔව් පෝලිං දැන් ගිය අවුරුද්දේ තිබ්බනේ. පෝලිං ගිය අවුරුද්දේ තිබ්බා. ඔව්. ඔව්. ඔව් පෝලිං තියලා හරි ඒක මැනේජ් කරගත්තා. ඔව්. ඇයි ඇයි පෝලිං වලට ගියේ? 1973 තමයි පළවෙනි වතාවට ලෝකේ තෙල් අර්බුදය ආවේ. පෙට්‍රෝල් වල සැතුනේ කොයි අවුරුද්දේද? ඇමරිකාව සෞදියත් එක්ක එකතු වෙලා තෙල් ගනුදෙනු කිරීමේ දී ඩොලර් එක තමයි මුදල් එක ගැහෙට භාවිතා කළේ. ඒ නිසා තමයි පෙට්‍රෝල් ඩොලර් කියලා කිව්වේ. ඒක තරහ එතුමාට කියන්න ඔබතුමා. ඔය ඉන්නේ පිටිපස්සෙම. ඔබතුමා හරි. මං මේක තමයි මේ පෙන්වලා දුන්නේ. මං ඒක තමයි ගරු වෙල්ගම මන්ත්‍රීතුමනි පෙන්වලා දුන්නේ මේ මේ කාල සීමාවන් වල වෙච්ච දේවල්.
ඊළඟට මේ මේවා අපි මේ සෙන්ට්‍රල් බැංක් එකේ මේ තින දත්තයන් එක්ක මේ කරුණ ටික ඉදිරිපත් කරන්නේ. දැන් බලමු ඊළඟට රජය IMF එකේ සහය ඉල්ලලා තින්නේ මුලින්ම 2022 මාර්තු මාසේ. එතකොට අප්‍රේල් වෙනකොට ඇනවුන්ස් කළා වුණත් භාවේ. ඊළඟට එකඟතාවයකට ආවා IMF එකත් එක්ක සැප්තැම්බර්. මාර්තු වෙනකොට IMF එකේ විධායක කමිටුව අනුමත කළා. එතකොට 2023 මාර්තු වෙනකොට පළවෙනි කොටස ඩොලර් මිලියන් 330 ලැබුණා. දැන් සැප්තැම්බර් මාසේ රිවිව් එකෙන් පස්සේ තමයි ඔක්තෝබර් වෙනකොට ඉතුරු කොටස එන්නේ. දැන් අද පුවත්පතේ බැලුවාම තියෙනවා පකිස්තානය බිලියන 3ක් ඉල්ලගෙන යනවා. ගොඩ එන්නම බැරි වෙලා තියෙනවා. දැන් රටවල් ගණනාවක නම් කිව්වා. දැන් මේ රටවල් කොහෙද තියෙන්නේ? වර්ෂයක් ඇතුළත. එහෙම නැත්නම් අපි මාර්තු එක පටන් ගත්තට අරගලයත් එක්ක උමුම ගිහිල්ලා සැප්තැම්බර් වෙනකොට තමයි යම් තැනකට ආවේ. මාස 8ක් වැනි කාලයක් තුලදී අපිට පුළුවන්කම ලැබෙලා තිනවා ගිය අවුරුද්දේ තිබිච්ච තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් තැනකට ගෙන එන්න. දැන් ඊළඟට මම දැක්ක අහනවා මේ ඇයි දැන් දේශීය ණය ප්‍රතිවගත කරන කිරීම නැත්තම් ප්‍රශස්ත මට්ටමට ගෙන්නේ ඇයි කියලා. ඔව්, බැංකුවකින් ණයගත්ත කෙනෙක් සාමාන්‍ය වාණිජ බැංකුවකින් ණය ගෙවා ගන්න බැරුව ගියන් පස්සේ ඉස්සලාම බැංකුව අහන්නේ මේක ප්‍රතිවගතකරණය කරන්න නැත්නම් රීෂෙඩියුල් කරන්න, කොකල් ගන්න, පොලිය කපා හරින්න, ඒ වගේ වනේ කරන්න. සාමාන්‍ය පුද්ගලෙක් බැංකුවකින් ණය අරන් ගෙවා ගන්න බැරි වුණා. දැන් එතකොට ඉස්සලාම බලන්නේ මේ ණය ගෙවීමේ හැකියාව මොකද්ද කියන එක. ඉස්සලා තමන්ගේ වීදන් ටික අඩු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ගෙවන්න පුළුවන්ද බැරිද කියන එක බලන්න. මේ සරලව සාමාන්‍ය කෙනෙකුට තේරෙන භාෂාවෙන් මම මේ කියන්නේ. මහ ලොකු දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා අද මේ දේශීය ණය ප්‍රතිවගතකරණය කිරීම තුලින් දැන් මම දැක්ක අපේ සුවන්දරන් මැතිතුමා කිව්වා 147% අව ප්‍රමාණයක් වෙලා තිනවයි කියලා හිතන් IMF මේ ETF EPF. දැන් ඒක වෙලා තින්නේ ඇයි? මේ අද තත්ත්වෙත් එක්කනේ සලකා බලන්නේ. ඉන්ට්‍රස්ට් රේට් එක පල්ලෙහාට ඇවිල්ලා ෆොර එක්ස්චේන්ජ් රේට් එක පල්ලෙහාට ඇවිල්ලා රුපියල ශක්තිමත් වෙලා රටේ ආර්ථිකයේ ශක්තිමත් වෙනකොට අර මුදලේ වැටෙනකම නැවත ලැබෙනවා. ෂේවෙච්ච ප්‍රමාණය අව ප්‍රමාණය වෙච්ච එක අධි ප්‍රමාණය වෙනවා. ඉතින් ඒක තමයි ස්වභාවය. ඉහළ යනවා පහළ යනවා. එහෙනම් මේ මොකද්ද මේකෙන් කරන්න හදන්නේ? මොකද්ද මේකෙන් කරන්න හදන්නේ? රටේ ආර්ථිකය යම් ප්‍රශස්ත මට්ටමකට ගෙන එන්න මේ තින තැනින් එහෙනට එන්න. ඒක නිසා මෙහිදී මේ දේශීය ණය ප්‍රතිවගතකරණය කිරීම සාමාන්‍ය ජනතාවට අවම වෙන මට්ටමට. දැන් අපි ගත්තොත් එහෙම අවම මට්ටමින් කොහොමද ස්ථිරසර භාවයට ඇති කරගන්නේ කියන කාරණේ ගත්තාම පෙන්නනවා 2022 තිබිච්ච තත්ත්වය. පබ්ලික් ඩෙට් ටු GDP 128%. දැන් ටාගට් එක 2032 වෙනකොට 95%ට ගේන්නේ. Gross financing needs 34.6 GDP එකෙන් 2027-32 වෙනකොට below 13% වලට ගේන්න annual average එක. ඊළඟට foreign debt servicing 9.4% of GDP. ඒක 27-32 වෙනකොට below 4.5% of the GDP annual ceiling. දැන් මෙහෙම කරගෙන යනකොට ඔක්කොම external financing gap එක. Debt service reduction during 22-27 should close external financing gaps of $16.9 billion. ඒක නිසා මේ සියල්ල විවෘතව පැහැදිලිව පෙන්නුම් කරලා දීලා තිනවා. ඉතින් ඒ කරුණුත් එක්ක තමයි යන්නේ. දැන් අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කරපු සංදේශය පවා මේ සභාගත කරලා තියෙනවා. මේක හංගල කරන්න දෙයක් නෑ. මේ සියල්ල විවෘතයි. විවෘත වෙන්නේ නැතුව මේක විශ්වාසය ගොඩනගන්න බෑ. දැන් පහුගිය දවස් දෙක තුන තුල BBC එකේ පවා ප්‍රචාරය කරනවා. මොකද්ද? ලංකාවේ බැංකු වල දවස් පහක්. දැන් අපි මේ යෝජනාව මේ නොගෙනාවයි කියමුකෝ. හරි. හජ්ජ දිනේ
පොය
හජ්ජ දවස ප්‍රසිද්ධ නිවාඩු දිනයක්. බැංකුසා රජයේ නිවාඩු. බ්‍රහස්පතින්ද කොහමද නිවාඩු? මමත් ඉතින් බැංකුවක හිටියන්නේ. බැංකුවල අපේ එරන් වික්‍රමන්ත මැතිතුමා ඉන්නවා. එතුම දන්නවා ඕනෙම අවුරුද්දක ජූනි 30 බැංක් හොලිඩේ එකක්, දෙසැම්බර් 31 බැංක් හොලිඩේ එකක්. ඇයි? මිඩ්ඩිය බැලන්සින් කරනවා, ඊයරෙන්ඩින් බැලන්සින් කරනවා බැංකුවල. ඒක අලුත් දෙයක් නෙවෙයි. කොහොමත් ජූනි 30 බැංකු නිවාඩු දිනයක් හැම අවුරුද්දකම. මේ සැරේ විතරක් නෙවෙයි, ඊළඟට අද සෙනසුරාදා බැංකු කොහොමත් නිවාඩු, රජයත් නිවාඩු. හෙට ඉරිදා, ඉරිදත් කොහොමත් බැංකුත් වහලා රජයේ කාර්යාලයත් වහලා. සඳුදා පෝය, සඳුදා පෝය දවසෙත් මේ ඔක්කොම වහලා. ඉතින් මේ අලුතෙන් කරපු දෙයක් නෙවෙයි. මේක ගේන්න ඕන නිසා දවස් පහක් බැංකු ඇහුවන් නෙවෙයි. නමුත් දේශීය වශයෙන් විතරක් නෙවෙයි, විදේශ මාධ්‍යවල පවා වාර්තා කරන්නේ ලංකාවේ දින පහ බැංකු වහලා. මේක අද නොගෙනවත් මේ ටික නිවාඩු. අපි අද රැස් නොවුනත් මේ දින පහ නිවාඩු තමයි කැලෙන්ඩරේ හැටියට. මෙන්න මේ විදිහට තමයි රටේ ජනතාව විතරක් නෙවෙයි පිටරටවල ඉන්න ලාංකිකයන් පවා බය කරනවා. මෙන්න දේශීය නැත ණය ප්‍රතිගත කරන්නේ කිරීම, ඩිපොසිටර්ස්ලාගේ සල්ලි තියාගන්න යනවා, ගන්න යනවා, පොලී නොගෙවන්න යනවා. මේ වගේ විශාල ආන්දෝලනයක් රට තුල ඇති කරන්න උත්සාහ කළා. හැබැයි ඒ තත්ත්වය එසේ නොවන බව දැන් මේ වෙනකොට පසක් වෙමින් පවතිනවා. දැන් ඊළඟට ෆිස්කල් ඇඩ්ජස්ට්මන්ට් ඇන් එක්ස්ටර්නල් ඩෙට් රිස්ට්‍රක්චරින්. ඒක විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් GFN එකේ 13යි. Large fiscal adjustments to achieve sizable surpluses in the primary balance. ඒක තමයි will result in extra burden on the people and businesses. මෙන්න මේක වළක්වන්න තමයි මේ කටයුතු කරලා තියෙන්නේ.
කරුවැමැත්තන් තමයි නිත්‍ය තුනක්.
අතරේක බරක් වැටීම වැළැක්වීම තමයි ආවම මට්ටමේ කටයුතු කරලා තියෙන්නේ. දැන් විදේශ ණය 30% ප්‍රතිශතයකින් කපා හැරීම සඳහා කටයුතු කරලා තිනවා. දැන් විපක්ෂ නායකතුමයි කතා කිව්වෙ කිව්වා ඒ විදිහ දෙයක් අපේ රටේ දේශීය ණය වලට කළා නැහැ. එයා කට් එකක් නැහැ. මොකද එහෙම කළා නම් ලොකු ප්‍රශ්නයක්. දැන් ඊළඟට ETF EPF දැන් මීට අවුරුදු 2-3-4 කලින් ගත්තොත් කොහොමද තිබුණේ? ට්‍රෙෂරි බොන්ඩ්ස් වලට යනකොට 9.91 10 වැඩි මොනවා 11 ගියා. ඊට පස්සේ ඊට වඩා ගියේ නැහැ. ඉතින් එතකොට දැන් මම දැක්ක මේ ස්වභාවයද කියනවා ඊළඟ අවුරුදු කීප වෙනකොට 9 හම්බ වෙන්නේ. හැබැයි ඒකත් එක්ක සසඳන්න ඕනේ අපි මේ කියන මේ කරන වැඩපිළිවෙල තුලින් දැන් උද්දමනේ 76 ඉඳලා මේ මාසෙ 22.5% අඩු වුණා. ඊළඟට ෆොරින් එක්ස්චේන්ජ් ඩොලර් එකේ රේට් එක රුපියල් 360 ඉඳලා දැන් 299 ගිහිල්ලා ආයි 335 වෙලා දැන් 312ට ඇවිල්ලා තියෙනවා. එතන මේව උච්චාවචනය වෙනවා. ඉතින් ඒක නිසා මේ තියෙන පවතින තත්ත්වෙත් එක්ක තින්න අද ඉඳලා ගණන් හදලා තව අවුරුදු 10කදි මෙතෙන් තින්නේ මේ නිසා 147කින් ෂය වෙනවා කියන මේ අඩු වෙනවා කියන කාරණේ වටිනාකම එහෙම තීන්දුවකට එන්න බෑ. ඒක වෙනස් වෙනවා. දැන් මේ අපි මේ මෙවැනි තත්ත්වෙට පත් වෙලා මේ හැබැයි දැන් එසේ නොවිච්ච රටවල් ටික අරගෙන බලන්න. බටේ රටවල් ඔක්කොම ගත්තොත් හැම එකෙම උද්දමනේ වැඩි වෙලා. මහා බ්‍රිතාන්‍යයේ 5% යහට පොලි වැඩි කළා. කවදාවත් එච්චර ගියේ නැහැ 1% තිබුණේ. 5% යහට පොලි වැඩි කළා. දැන් සති දෙකකට කලින් මෙතන විවාදයක් කළා දවස් දෙකක්. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකින්ට මේ පොලිය වැඩි නිසා එයාගේ ඇත්ත. දැන් මේ මොකද කරන්න හදන්නේ? දැන් පොලි අඩු කරන්න හදනකොට කියනවා එතකොට ඩිපොසිටර්ස්ලට ඒගොල්ලෝ ලැබෙන ආද එහෙම තමයි. ඉතිහාසයේ හැමදාම අපි යම් 15% ඩිපොසිට් කළා නම් ඊළඟ අවුරුද්ද 2-3 වෙනකොට 16-17 වුණොත් ඒක වැඩි වෙනවා. හැබැයි ආපහු පල්ලෙහාට ආව 12-10 වෙලා තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒක නිසා මේක
කාලය අවසන් කරන
එකක් නෙවෙයි, ස්වභාවිකව ආවම මට්ටමින් සාමාන්‍ය ජනතාවට එන්න පුළුවන් පීඩනය ආවම කරගනිමින් ඩිපොසිටර්ස්ලා තැන්පත් කරුවන්ගේ මුදල් වලට අත නොතබා ඔවුන්ගේ අද තියෙන පොලියට අත නොතබා මේ කටයුත්ත කිරීම සඳහා තමයි මේ යෝජනාව ගෙනල්ලා තින්නේ. ඒ නිසා රට මීට කලින් ගිය අවුරුදු තිබුණ තැනයි අද තියෙන තැනයි ඉස්සරහට යන්න ඕන තැනයි කියන කරුණු තුනත් එක්ක සසඳලා තමයි අපි ප්‍රබුද්ධ ලෙස මේ කාරණේ පිළිබඳව සිතා බලා කටයුතු කළ යුත්තේ කියන කාරණේ සදාන් කරමින් මගේ කතාව අවසන්
කරනවා. භවිෂ්‍යති ගරු මතන් ගරු විජිත හේරත් කරමන්තව මිනිත්තු 13ක් කාලයක් තියෙනවා ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ දහඩිය මාංශයෙන් උපයන මුදල් පිළිබඳව බලහත්කාරයෙන් තීන්දුව తీරන ගැනීමක් තමයි අද මේ සිද්ධ වෙන්නේ. ඇත්තටම ඒ අයට කතා කරන්න තැනක් නැහැ, මේ දුක් ගැනවිල්ල කියන්න තැනක් නැහැ, ඔවුන්ට බලයක් නැහැ. එනිසා ඒ වැඩ කරන ජනතාව වෙනුවෙන් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ SC 166 ඇල ඉරක් 20-23 අංකය යටතේ නඩුවක් ගොනු කරලා තියෙනවා. ඒ නඩුව ලබන 13 වෙනිදා විභාගයට ගන්න දින තීන්දුව කරලා තියෙනවා. හරිනම් එවැනි තත්ත්වයක් යටතේ මේ වාදයේ පැවැත්වීමත් සාධාරණ නැහැ. නමුත් ආණ්ඩුව ඒව නොසලකා දැන් මේ තීන්දුව අරගෙන මේ වාදයේ පවත්වන. මෙතෙන්දි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට මාස 4-5 කලින් මුදල් රාජ්‍ය ඇමතිවරයාත් මහ බැංකුවේ අධිපතිවරයාත් පුනපුනාම කිව්වා දේශීය ණය කපාහැරීමක් සිද්ධ වෙන්නේ නැහැ, දේශීය ණය වලට අත තියන්නේ නැහැ කියලා. ඉතා පැහැදිලිව වගකීමෙන් මේ ප්‍රකාශ කරන්න කියලාත් කිව්වා. හැබැයි ඉතා පැහැදිලිව මේ ඉදිරිපත් කරලා තියෙන කැබිනට් පත්‍රිකාවේ නිශ්චිතව සඳහන් වෙනවා එහි 1.16 රෝම ඉලක්කම් 3 යටතේ ඒ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හිමියන්ගේ తాවකාලික කමිටුවේ සමාජිකයන්ට ගෙවිය යුතු විදේශ නීති යටතේ වන විදේශ මුදලින් වන ණය ප්‍රතිවත කිරීම සඳහා ප්‍රකාශිත පූර්ව කොන්දේසියක් වේ. ඒ හරි පැහැදිලිව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හිමියන්ගේ කමිටුවේ ඉදිරිපත් වෙච්ච පූර්ව කොන්දේසියක් තමයි මේ දේශීය ණය කපහැරීම. සාණ්ඩුව මහ බැංකු අධිපතිවරයා පුන පුනා රටට කිව්වේ පට්ටපල් බොරුවක්, මුසාවාදයක්, අසත්‍යයක්. මේ රටේ වැඩ කරන ජනතාව, ලක්ෂසංඛ්‍යාත ජනතාව නොමග යවුවා මේ ප්‍රකාශ දෙක හරහා. හරි පැහැදිලිව මේ පිළිබඳව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ඒ කමිටුවේදී ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙච්ච පූර්ව කොන්දේසියක් වෙලා තියෙනවා දේශීය ණය කපහැරීම. ඒක ආණ්ඩුව මෙතෙක් කල් කිව්වේ නැහැ. මෙතෙක් කල් රටට නිවැරදිව ප්‍රකාශ කරේ නැහැ. දැන් අන්තිම වෙලාවේ තමයි කැබිනට් පත්‍රිකාව මේක කියන්නේ. ඉතින් මෙවැනි ආණ්ඩුවක් පිළිබඳව, මෙවැනි මුදල් අමාත්‍යාංශයක් පිළිබඳව, මෙවැනි මහ බැංකුව අධිපතිවරයෙක් පිළිබඳව මේ රටේ ජනතාවට 7-5 විශ්වාසයක් නැහැ. අද මේ දෙන ගැරන්ටි අද දෙනවා නෑ මෙහෙම වෙන්නේ නෑ, මෙහෙම කරනවා, මෙහෙම සාතික දෙනවා කියලා ඒ කිසිවක් විශ්වාස කරන්න බෑ. මොකද දැනටමත් ඒ විශ්වාසය බිඳවට්ටලා තියෙන නිසා. හරි පැහැදිලිව ISB ඒ හෝල්ඩර්ස්ලාගේ පැත්තෙන් ඉදිරිපත් වෙච්ච පූර්ව කොන්දේසියක් වෙලා තියෙනවා මේ දේශීය ණය කපහැරීම කියන එක. ඒ අනුව අපි දැක්කා පහුගිය කාලේ විදේශ ණය කපහැරීම පිළිබඳ තිබිච්ච සාකච්ඡාවලදී, පැරිස් ක්ලබ් එකේදී, අනිකුත් පාර්ශ්වයන් එක්ක තුගලා කරපු සාකච්ඡාවේදී ඔවුන් ඉදිරිපත් කරපු කොන්දේසියක් තිබුණා. ණය කපහැරීම සිද්ධ වෙනවා නම් සමානුපාතික ක්‍රමයක් යටතේ විනිවිද පේන ආකාරයට ණය කපහැරීම සිද්ධ වෙනවා. එක එක රටත් එක්ක, එක එක දීපාර්ශ්වීය ණයකරුවන් එක්ක හොර රහස ගිවිසුම් වලට යන්න බෑ. ඒක ට්‍රාන්ස්පරන්ට් වෙන්න ඕනි. ඒ වගේම ඒක පිළිබඳව ප්‍රොපෝෂනේට් ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ කියලා. ඒ කොන්දේසිය නිසාම චීනෙත් එක්ක වෙන එකඟතාවයකට එන්න බැරි වුණා. පැරිස් ක්ලබ් එකත් එක්ක වෙන එකඟතාවයකට එන්න බැරි වුණා. මොකද පැරිස් ක්ලබ් එක හැම වෙලාවෙම කිව්වා පොදුවේ යන ඒ කපහැරීම අනුපාතයන් චීනටත් එකක් වෙන්න ඕනි, අනිත් රටවලටත් එකක් වෙන්න ඕනි, ඒක දෙයාකාර වෙන්න බෑ, අසමානව සැලකීමක් වෙන්න බෑ කියලා. ඒ කොන්දේසියට ආණ්ඩුව එකඟ වුණා. ජාත්‍යන්තර ණය කපහැරීමේදී එයාගේ පැත්තෙන් ඉදිරිපත් වෙච්ච විනිවිදභාවයට, ඒ වගේම සමානුපාතික ක්‍රමවේදයකට යන්න කියන එකට ආණ්ඩුව එකඟ වුණා. හැබැයි ලංකාවේ රට ඇතුලේ දේශීය නමක් කපහැරීමේදී ඉතා පැහැදිලිව ඒ සමානුපාතික ඒ වගේම සාධාරණ ක්‍රමවේදයේ අමුමමයේ උල්ලංඝනය කළා තියෙනවා. ඒක ඉතා පැහැදිලිව දැන් සනාථ වෙලා ඉවරයි. අද මේ අත තියලා තියෙන්නේ අර්ථ සාධක අරමුදලට, ඒ වගේම සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදලට, මෙරටේ පුද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ සල්ලිවලට. ඒ අයගේ පොලි අනුපාත තීරණය කරන්නේ මුදල් මණ්ඩලය. ඒගේ පොලි අනුපාත තීරණය කරන්නේ මහ භාණ්ඩාගාර. හැබැයි ප්‍රාථමික ගණුම්කරුවන්ගේ, ප්‍රයිමරි ඩීලර්ස්ලගේ ඒවට අත තියලා නැති එක බරපතල ප්‍රශ්නයක්. එතකොට නීතියේ සාධාරණත්වය කොහොමද රැකෙන්නේ? නීතිය හැමෝටම එක හා සමාන ක්‍රියාත්මක වෙන්න ඕනේ. සාධාරණ ක්‍රමවේදයක් තුල මේ දේ සිද්ධ වෙන්න ඕනේ කියන එක මූලික හරයක්ම බිඳවට්ටලා තියෙනවා. ඉතින් එහෙම කරන්නේ නිකන් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ ප්‍රයිමරි ඩීලර්ස්ලා ඉතින් පැහැදිලිව දැන් මේ සංවාදේ මතු වුණා. ඒ එක්ක එක්ක කරන ඩීල් නිසා තමයි එයාට මේ chances දෙන්නේ. බතුකම් කරුවන්ට, මෙරටේ ලක්ෂ සංඛ්‍යාත වෙච්ච වැඩ කරන පෞද්ගලික අංශ සේවකයන්ට එයාට මේක කතා කරන්න කියන්න තැනක් නැහැ. හැබැයි හරි පැහැදිලිව මේ පුද්ගලික ගණුම් කරුවන් එයාත් එක්ක ඩීල් දාන එක පැහැදිලිව ඔප්පු වෙනවා. දැනටමත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ජූනි මාසේ 15 වෙනිදා වෙනකොට බදු පැහැරහැරීම් ගත්තොත්, විශේෂයෙන්ම සුරා බදු පැහැරහැරීම් ගත්තොත් අංක එකට ඉහළින් ඉන්න කවුද? මේ ජූනි 15 වෙනිදා වෙනකොට මෙන්ඩිස් කම්පැනි තමයි කෝටි 341ක් ගෙවලා නැත්තේ. කවුද මෙන්ඩිස් කම්පැනි? පර්පිචුවල් ට්‍රෙසරිස් ආයතනේ එදා බැඳුම් කර වංචාවේ ප්‍රධාන වගඋත්තර කරුවා. එදා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ ගනුදෙනුවට ප්‍රධාන වගඋත්තර ඔහුව අද නිදහස් කළ තිර කෝටි 341ක් තාම ගෙවලා නැහැ. ඒතර ඔවුන් මේ යාන්ත්‍රණයට, මේ ක්‍රමවේදයට අහුවෙන්නේ නැහැ. ඔවුන් මේකෙන් ඉවත් කරනවා. හරි පැහැදිලි. මේක තමයි ඩීල් එක. මේක තමයි ගනුදෙනුව. මේ රටේ වැඩ කරන සාමාන්‍ය ජනතාවට එක විදිහක්, මේ වගේ කම්පැනි කාර්යයන්ට තව විදිහක්. ප්‍රයිමරි ඩීලර්ස්ලා මේකෙන් අයින් කරනකොට මෙන්න ප්‍රධාන එක්කෙනෙක් මෙන්ඩිස් කම්පැනිය, පර්පිචුවල් ට්‍රෙසරිස් ආයතනය. ඒ මෙන්ඩිස් කම්පැනිය කෝටි 341ක් ගෙවලා නැහැ ජූනි 15 වෙනකොට. ඊළඟට කවුද ඉන්නේ? වයඹ ඩිස්ටිලරිස් කෝටි 52.5ක් ගෙවලා නැහැ. ඊට පස්සේ කවුද ඉන්නේ? වයඹ ස්පිරිට්ස් කෝටි 26.25ක් ගෙවලා නැහැ. ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් කෝටි 110ක් ගෙවලා නැහැ. මේ විදිහට ගත්තොත් මාළඟ තියෙනවා ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාව. මම ඒක සභාගත කරනවා. රුපියල් කෝටි 622ක් මේ ජාතියේ කම්පැනි බදු ගෙවලා නැහැ ආණ්ඩුවට. මේ බදු අය කරන්න ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. මේ බැඳුම් කර වංචාවට ප්‍රධාන වශයෙන් වගයුතු ආයතන මේවයින් අයින් කරනවා. ඔවුන්ට බදු වංචා කරන්න ඉඩ දෙනවා. කෝටි 622ක් ගෙවල නැතුව තියෙනවා. ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්න නැතු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතන අවුරුදු ගාණක් තිස්සේ මෙන්ඩිස් කම්පැනි ඉන්නවා. පහුගිය කාලය තුල මෙන්ඩිස් කම්පැනිය උසාවි නියෝගයක් මත බහලා තිබුණා. හැබැයි මුදල් ඇමති වෙච්ච එකම ගරු රනිල් වික්‍රමසිංහ ඇමතිතුමා ඒ කම්පැනියත් එක්ක එකගතාවයකට ගියා. එකගතාවයකට ගිහිල්ලා දැන් නිෂ්පාදනය කරන්න අවසර දුන්නා. ඒත් මේක තමයි පැහැදිලි ඩීල් එක. ඒත් මේ රටේ වතුකම් කරු අර කූඩෙල් ඔකක මහ වැස්සේ තෙමි තෙමි අවකාශයේ පිච්චි පිච්චි වැඩ කරන වතුකම් කරුවන්ට ඒ වතුකම් කරුවන්ගේ අර්ථ සාධක අරමුදලට බලහත්කාරයෙන් අත තියලා එයට කියන උඹලගේ පොලිසියට නමේ. ඒක තීරණය කරන්න මුදල් මණ්ඩලය අපි. ඒක තීරණය කරන්න මහ බැංකුවේ අධිපතිවරයා වන අහවලා. ඔවුන්ට වචනයක් කතා කරන්න නිදහසක් අයිතියක් නැහැ. මෙතන බරපතල අසාධාරණයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ක්‍රමවේදයේ ඇතුලේ ආණ්ඩුව කියනවා 12%ක පොලි ප්‍රතිශතයකට යනවා මේ බැඳුම් කර මේවා බැඳුම් කර නිකුත් කරද්දි 2025 දක්වා එතනින් එහාට 9%යි කියන්නේ. 9 පොලී ප්‍රතිශතය සහතික වසයෙන්ම ලැබෙනවා කියල දෙන්න තියෙන මොකක්ද ගැරන්ටියක. ඒක කොහොමද සනාත කරන්න. අපි අත්දැකීමෙන් දන්න දේ තමයි පහුගේ කාල පරිච්චේදේ පුරාවටම හැම ආණ්ඩුවක්ම අයවැද ඉදිරිපත් කරනවා අපේක්ෂිත ආදායම මිලියන මෙච්චරයි බිලියන මෙච්චරයි කියලා. නමුත් කම දාකවත් ඉතිහාසේ ඒ අපේක්ෂිත ආදායම උපේගෙන නැහැ. ඒ අපේක්ෂිත ආදායම 60%ක් 75%ක් තමයි හොයාගෙන තියෙන්නේ. ඒතර අද ආණ්ඩුව උපකල්පනය කරනවා මේ කියන ආදායම් ඉලක්කවලට සම්පූර්ණයෙන් යන්න පුළුවන්. එහෙම ගියාට පස්සේ 9%ක පොලී ප්‍රතිශතයක් සහතික කරන්න පුළුවන් කියලා. අපි යවුවා මහබැංකු අධිපතිවරයාගේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඔබ කොහොමද 9%ක සහතික කරලා දෙන්නේ? මොකද්ද තියෙන ගරන්ටි එක? එතකොට කියන්න මොකද්ද? නෑ මේ යන ක්‍රමවේදය ඇතුළේ අපිට ඒක කරන්න පුළුවන්. යම් හේකින් 9%ක දෙන්න බැරි වුණොත් මහා භාණ්ඩාගාරයේ මැදිහත් වෙලා 9%ක අනිවාර්යෙන් සහතික කරලා දෙනවා කියලා. ඉතින් මහා භාණ්ඩාගාරයේ දැන් කියනවා රටේ මුදල් මැත්තේ සල්ලි නෑ කියලා. බංකොලොත් කියලා. මොකද්ද තියෙන බැඳීම? නීත්‍යානුකූල බැඳීම 9%ක පොලිස් ප්‍රතිශතයක් අනිවාර්යෙන්ම අඛණ්ඩව ලබා දෙනවා කියලා. කිසිදු බැඳීමක් නෑ. ඒක හොඳටම ඔප්පු වෙච්ච දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුදල් කාර්ක සභාවට ඊයේ කැඳවුවම EPF අරමුදලේ ප්‍රධානියත් ETF අරමුදලේ ප්‍රධානියත් ඒ දෙන්නම එක හඬින් කිව්වා අපිට තාම මේ යෝජනාව නිලවසෙන් ලැබිලවත් නැහැ කියලා. මේ අර්ථ සාධක අරමුදලට සේවා නියුක්ති භාරකාර අරමුදලට කරන්න යන වෙනස්කම් පිළිබඳව
කරබන්තවන්ත මිනිත්තු දෙකක් කාලයක්
තියෙනවා. කිසිදු ආකාරයේ දැනුම් දීමක් අපිට නීත්‍ය අනුකූල දැනුම් දීමක් නැහැ. එක මහත් එක්ක මම මේක දැනගත්තේ Facebook එකකින් කියලා. ඒතර මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ භාරකාරත්ව අරමුදල EPF එක ETF එක ප්‍රධානින් දන්නේ නැහැ. ඒ අරමුදලට වෙන පාඩුව කොච්චරද? ඔය කියන 9%ේ පොලි ප්‍රතිශතයෙන් මේක දෙන්න පුළුවන්ද? බැරිද? ඒකෙන් වෙන අලාභයන් කොයි වගේද? ඒක මුහුණ දෙන අනතුරු මොකද්ද කියලා ඔවුන් දන්නේ නැහැ. ඉතින් එහෙම තත්වයක් යටත් තමයි බලහත්කාරයෙන් මේක කරන්නේ. එතකොට මුදල් මණ්ඩලෙ තීන්දු ගන්නු මුදල් මණ්ඩලයේ සමාජිකව මේකට අනිවාර්යෙන් වග කියන්න ඕනේ. මොකද කරු සභා නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුව තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මේ මුදල් ඇමතිවරයා ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඊළඟට එන මුදල් ඇමතිවරු කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ මුදල් ඇමතිවරු කොයි විදිහට හැසිරෙයිද කියලා කාටද සහතික දෙන්න පුළුවන්? ඒ නිසා මෙතන බරපතල අනතුරක් තියෙනවා. ආණ්ඩුව කොච්චර උත්සාහ කරත් මේ රටේ අර්ථසාධක අරමුදලේ සමාජිකයන්ට මේකේ බලපෑමක් වෙන්නේ නැහැ කියලා දැනටමත් බලපෑමක් වෙලා ඉවරයි. පැහැදිලිවම පොලි ප්‍රතිශතය වැඩි පොලි ප්‍රතිශතයක් තියෙද්දි ඒ ආයෝජන ලාභයන් වලින් යම් කොටසක් මේ සමාජිකයන්ට ලැබෙනවා. හැබැයි මේක 9%ට අඩු කරපු ගමන් ඒ අඩු 9% කියන එකත් ස්ථිරව තියෙන්නේ නැහැ. ඉතින් පැහැදිලිව මේ යන බංකොලොත් ආර්ථිකය ඇතුළේ ඔක ඊට වඩා අනිවාර්යයෙන් කඩංගට අඩු වෙනවා. ඒ ගැන ගරන්ටියක් දෙන්න කාටවත් බෑ. අඩුම ගානේ නීතිමය ඉලවිල්ලක්වත් නැහැ. 9% අනිවාර්යෙන් දෙනවා කියලා කොහෙද නීතිමය බැඳීමක් තියෙන්නේ? නීතිමය බැඳීමක් නැහැ. ඊළඟට ආපු මුදල් ඇමතිවරයා ඊළඟට ආණ්ඩුව කියයි නෑ අපිට ඒක කරන්න බෑ. ගිය ආණ්ඩුව තමයි මේවා එකඟුනේ. අපිට ඒක අපි බැඳිලා නැහැ. කොහෙද බැඳීම් තියෙන්නේ? ඒ නිසා පැහැදිලිවම මේක මේ රටේ වැඩ කරන ජනතාවට ඍජුව බලපානවා. ඔවුන්ගේ මුදල් වලට මේකේ අනිවාර්ය ඍජු බලපෑමක් තියෙනවා. නැහැ කියලා කොච්චර කියන්නේ නැදුවත් ඒක ගණනය කරලා ගත්තොත් ඒ පාඩුව පැහැදිලිව කියන්න පුළුවන්. මෙච්චර අරමුදලට වෙන පාඩුව මෙච්චරයි. ඒ වගේම අරමුදලේ පාඩුවත් එක්ක හැම සමාජිකයන්ටම මේකේ අනතුරකට ලක් වෙනවා, අනතුරට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක කොච්චර හංගල ගහන්න නැදුවත් බෑ. මේක ප්‍රශස්ත නෙමෙයි, ප්‍රශස්ත විදිහට මේ වංචාව කරලා තියෙන්නේ. ප්‍රශස්ත විදිහට මේ වංචාව කරලා තියෙන්නේ. මේ රටේ ජනතාව රවට්ටන් ප්‍රශස්ත කරන්නේ කියන වචනේ දාලා ඇත්තටම කරලා තියෙන්නේ. ඔවුන් රවට්ටීම සඳහා ප්‍රශස්ත විදිහට මේකේ කොලේ වහලා ගැහිමක්. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතා පැහැදිලිව මේ යෝජනාව හරහා සිද්ධ වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. උද්දමනය අද 12% කියලා කියනවා. මේ කවුද සහතික දෙන්නේ? හැමදාම 12% තියෙ කියලා. එහෙම සහතික දෙන්න බෑ. ඔබතුමන්ල මේ යන ආර්ථික ක්‍රමවේදය ඇතුලේ මේ අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ නිසා මේ අද කරන මේ වැඩෙන් මේ රටේ පුද්ගලික අංශයේ සේවකෝ ලක්ෂ සංඛ්‍යාතක ප්‍රමාණයක් අනතුරට ලක් වෙනවා. ඔවුන්ගේ පෞද්ගලික අරමුදලට පෞද්ගලික ලාභාංශ වලට මේක ඍජුව බලපානවා. ආණ්ඩුව මේ කරන්නේ පෞද්ගලික ඩීලර්ස්ලව බේරලා අරමමකිපු පර්පචුවල් ට්‍රෙසරිස් වගේ බැඳුම් කර වංචාවට ඍජුව කියන අය බේරලා මේ රටේ සාමාන්‍ය ජනතාව දුප්පත් ජනතාව මතක් ගහලා තිනවා. ඒ දුප්පත් ජනතාව මේකේ තවත් පීඩාවට පත් වෙනවා. ඒක සම්පූර්ණ අයුක්ති සහගතයි, අසාධාරණයි, නීති විරෝධී. ඒ වගේම අපි කියනවා මේක වහම නවත්තන්න. මේ ක්‍රියාවලිය හරහා තවත් ආර්ථික හැකිලීමක් සිද්ධ වෙනවා මිසක් ආර්ථික ශක්තිමත් වීමක් වෙන්නේ නැහැ. මේ කරන වැරදි ක්‍රියාමාර්ගයට අපි කිසිසේත්ම අනුමැතිය දෙන්නේ නැහැ. ඒකට විරුද්ධව අපි ඡන්දේ පාවිච්චි කරන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, මේ රටේ ජනතාවගේ දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි, වංචා දූෂණ නාස්ති හොරකම් වලට වියදම් කරලා බැනුම් කර වංචා වලින් නැති නාස්ති කරලා ඒකේ වන්දිය මේ රටේ ජනතාවට ගෙවන්න ඉඩ තියෙන එක සම්පූර්ණ වැරදි කියන එක අවධාරණය කරමින් මා නතර වෙනවා.
පොමිසිත ගර්බන්තුමා ගරු නිමාසිර් පාසි ලැමෙන්තඹතුමාට මිනිත්තු 13ක් කාලයක්
තියෙනවා. ගෞරවනීය කතානායකතුමනි, දේශීය ණය ප්‍රතිසංස්කරණය පිළිබඳව අද පවත්වන විවාදයට සහභාගී වීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. ඔබතුමා දන්නවා මෙවැනි තත්වයකට අපිට මුහුණ දෙන්න සිදුවේ මේ රටේ සෑම රජයක්ම විසින්ම කරන ලද යම් යම් වැරදි තීන්දුව හා තීරණ නිසා වැටුණු ආර්ථික ඇති වුණු ආර්ථික අවපාතයේ උඩ. දැන් ඒවා ගැන කතා කිරීමට කාලය නෙවෙයි. මේ බංකොලොත්තු රට ගොඩ ගැනීම සඳහා අපට කළ යුතු කාර්යභාරය කුමක්ද? ඒ කාර්යභාරයේ කොටසක් තමයි අපි දැන් මේ කරගෙන යන්නේ. කවුරුත් අයිවාදයේ මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න දෙතුන් දෙනෙක් ඇරෙන්නට ප්‍රධාන දේශපාලන පක්ෂ හැම දෙනාම එකතු කිව්වා IMF එකට යන්න ඕන කියලා. IMF එකට යෑම තමයි මේකට තියෙන එකම ගමන් මඟ කියලා කවුරුත් කිව්වා. මං කිව්වා දෙතුන් දෙනෙක් ඇරෙන්න මෙජොරිටි හිය බහුතරයක් මේ පාර්ලිමේන්තුවේ කිව්වේ IMF එකට යන්න ඕන කියලා. ගියායින් පස්සේ දැන් කියනවා, දැන් මොකද විපක්ෂ නායකතුමා කියන්නේ? අපි හරියට නෙගෝෂියේට් කරේ නැහැලු. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන් දන්නා සරල ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරලා මේ කරපු දේ වැරදි. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ගිහිල්ලා එතුමාගේ අර ගැඹුරු බලපතල වචන දාලා කියන කතාව කිව්වා නම් IMF එකත් ණය හිමියොත් ඔක්කොම එතුමා කියන දෙට එකතු වෙලා මේක 50%කින් විදේශ ණය කපලා දානවා. මොන බොළඳ තර්කයක්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? දැන් විදේශ ණය හිමියෝ මේ කතා කරන භාෂාව මත හරි පුද්ගලයන් මත හරි නෙවෙයි IMF එක හරි විදේශ ණය හිමියෝ හරි මේ පිළිබඳව තීන්දුව ගන්නේ. අපිට පුළුවන් ද එයාට කොන්දේසි දාන්න? අපිට නෙගෝෂියේට් කරන්න පුළුවන්, නමුත් කොන්දේසි දාන්න බෑ. ඉතින් මෙවැනි සරල කාරණයක් පිළිබඳව දේශපාලන වාසි ගැනීමේ අභිප්‍රායෙන් කියනවා මේ රජය හරියට නෙගෝෂියේට් කළා, මේක අඩු කරගත්තේ නැහැ කියලා. රජය අඩු කරගන්න පුළුවන් මැක්සිමම් වැඩිම ප්‍රමාණය අඩු කරගත්තා. නමුත් ණය හිමියෝ කිව්වා යම් ආකාරයක අපි ඔවුන් බිලියන 17.8ක් කපා හරින්නට ප්‍රතිවගත කරන්නට එකඟ වුණා. එහෙමනම් දේශීය වශයෙන් යම් ක්‍රියාවලියක් අපි කළ යුතුයි. ඉතින් ඒ නිසා අපට වෙන විකල්පයක් නැහැ. එහෙමනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තිබුණා මම මේක බාර අරගෙන මම මේක හොඳට ප්‍රතිවගත කළා. අපි එතුමාට චාන්ස් එකක් දුන්නනේ. මං ගිහිලා පැය දෙකමාරක් එතුමාගේ විපක්ෂ නායක කාර්යාලයට ගිහිලා ආරාධනා කරානේ අගමැතිකම බාර ගන්න කියලා. එදා බාර ගත්තා නම් එතන ජනාධිපතිතුමා වෙලා එතුමාටත් IMF එකට ගිහිල්ලා, එතුමාට පැරිස් ක්ලබ් එකට ගිහිල්ලා, එතුමාට ජපානයට ගිහිල්ලා, එතුමාගේ අර ගාම්භීර භාෂාවේ කතා පවත්වලා මේ අයව නම්මගෙන මේක කිසිම ණය මුදලක් ගෙවන්න නැතුව මේ කපා හරින්න තිර තිබුණා කියලා තමයි එතුමා කියන්නේ. එහෙම දේවල් වෙන්නේ නැහැ. අන්තර්ජාතික සංවිධාන සමග ගනුදෙනු කරනකොට පුද්ගලයෝ නෙවෙයි ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ මත තමයි ඒවා තීරණය වෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න බැරි විපක්ෂ නායකයෙකු සිටීම ගැන අපි ඉතාමත්ව කනගාටු වෙනවා. ඒක මේ රටට බලවත් පාඩුවක්. මොකද මේ රටේ ඉන්ටිග්‍රිටි එක මේ රටේ නම්බුව මේ රටේ ක්‍රේටිං එක ඉන්නේ අගමැතිතුමා ජනාධිපතිතුමා පමණක් වෙයි. විපක්ෂය කොහොමද හැසිරෙන්නේ කියන කාරණයත් ඉතාම වැදගත්. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා හරි තර්කයක් ගේනවා. එතුමා කියනවා යුක්‍රේනයට ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් බිලියන 9ක් දීලා තිනවලු, අපට දීලා තියෙන්නේ 2යිලු. ඉතින් එතුමා කියනවා යුක්‍රේනයට ගන්න පුළුවන් නම් ඇයි අපිට ගන්න බැරි? ඔව්, අපි රුසියාවට ළඟ බෝඩරින් කන්ට්‍රී එකක් නෙවෙයිනේ. රුසියාවට ළඟ ශ්‍රී ලංකාව තිබිලා රුසියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරා නම් බටහිර බලවතුන්ගේ සුරතලෙබ් බවට පත්වෙලා පන්දන් ඇල්ලුවා නම් ඒව සල්ලි ලැබෙයි. ඉතින් මෙවැනි භූ දේශපාලනය, අන්තර්ජාතික දේශපාලනය පිළිබඳව මනා අවබෝධයක් නැතුව කතා කරන එක ගරු නියෝජ්‍ය කතානායකතුමිය ඇත්තෙන්ම කනගාටුදායකයි. වල මොනතරම් බොළඳ තර්කයක්ද? යුක්‍රේනයට අද හැම බටහිර ගැති රටවල් බටහිර රටවල් විශාල වශයෙන් මුදල් දෙනවා. මොකද බටහිර රටවල් කෙලින්ම රුසියාව එක්ක යුද්ධ කරන්නේ නැහැ, කවුරු හරි ඉත්තෙක් දාලා යුද්ධ කරවනවා. ඒ සඳහා ගෙවන මුදල තමයි මේ විවිධ ආකාරයෙන් මේ මුදල් ගෙවනවා. ඉතින් මේ භූ දේශපාලනය, අපි අන්තර්ජාතික දේශපාලනය, අපේ රාජ්‍ය නායකයෝ තේරුම් ගන්න වෙන්න ඕනි. මේ රටේ නායකයෝ වෙන්නේ නෑ තේරුම් ගන්න ඕනි, නැත්නම් මේ රට අනාථයි. මේ විදිය තර්ක ගේන නායකයෝ ආවොත් එහෙම. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඉතාම පැහැදිලිව කියන්නට ඕන, විපක්ෂයේ සමහර අය බලාගෙන හිටියේ බිල්ලෙක් මවාපෑව පහුගිය සති කීපේ තුල මාධ්‍යත් එක්ක එකතු කරගෙන. මොකද මේ බිල්ලා ඔබගේ තැන්පත් මුදල් වලට ගහනවා. ඊළඟට EPF ETF එකට පහර වදිනවා. මේ විදියට කියලා දැන් හැම එකක් නැති වුණාම මොකද වෙලා තියෙන්නේ? අද විපක්ෂයේ සියලුම ප්‍රාර්ථනාවන් ඉංචා බංගත්වයට ඇවිල්ලා ඒගොල්ලොන්ට දැන් යන එන මන් නැති වෙලා තියෙනවා. මේ ඒගොල්ලො හිතුවේ වරින්වර එක එක දේශපාලන සටන් පාට එකතු කරගත්තා. මේ සටන් පාටේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි එල්ලුණා. එයා හිතුවා අපි එවැනි දෙයක් කරයි කියලා. නමුත් අපි කරේ නැහැ. ඒ නිසා අද විපක්ෂයට මේ ගැන කියන්න දෙයක් නැහැ. දැන් කියන්නේ මේක නෙගෝෂියේට් කරපු විදිය වැරදි. ඒක නිසා අපිට සහයෝගය දෙන්න බෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නෙගෝෂියේෂන්ස් වලට ගියාම අපිට කරන්න පුළුවන් ඉහළම ප්‍රමාණයෙන් උපරිම ප්‍රමාණයෙන් අපි වැඩ කටයුතු කළා කියලා. විදේරත්මතුමා ඉතාම පැහැදිලිව කිව්වා. මහා බැංකුවේ අධිපතිතුමා කිව්වා කියලා. 100%9 මේ EPF එකේ තියෙන පොලි අනුපාතය යම් ආකාරයකින් පොලිය අඩු වුණොත් එම රටේ ඒ තියෙන වෙනස භාණ්ඩාගාරයෙන් මගින් ප්‍රතිපූර්ණය කරනවා කියලා. ඒ අනුව දැනට ලැබෙන පොලි මුදල කම්කරුවාට ලැබෙන ඒ පොලි මුදලේ අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම එතුමා කැබිනට් මණ්ඩලයට ඉතා පැහැදිලිව කිව්වා EPF මුදල් ගෙවීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. යම් කෙනෙක් ඔහුගේ වයස සීමාව ඉවර වෙලා EPF මුදල් ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඒ මුදල් ප්‍රමාණය ලැබෙනවා. හැබැයි මේ ප්‍රතිව්‍යුහගත කරන්නට යන්නේ නැතුව මේ රට තවත් කඩාය වැටුනොත් ඔය මොන මුදලක්වත් ගෙවන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කරලා තියෙන්නේ මොකද්ද? නියෝජ්‍ය කතානායකතුමනි, ඉස රෙස්කියු ඔපරේෂන්. මේ රට වැටුණු ආර්ථිකය ගොඩ අරගෙන මේ රටේ ජනතාවට සහනයක් සලසා දෙන්න. දැන් අපි හැමදාම කියනවා සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින්ට පොලී අනුපාතය දරා ගන්න බෑ කියලා. 20%-23% පොලී අනුපාතය දරා ගන්න බෑ. ඉතින් දැන් පොලී අනුපාතය 5% වැටිගෙන එනවා. දැන් ඔක්කොම පිළිගත්තා පොලී අනුපාතය 5% වැටිගෙන එනවා කියලා. ඒකේ සමස්ත ආර්ථික ප්‍රතිලාභය කාටද ලැබෙන්නේ? ඒ සමස්ත ආර්ථික ප්‍රතිලාභය සුළු හා මධ්‍යම පරිමාණයේ ආයෝජකයින්ට ලැබෙනවා. ඔවුන්ගේ නිෂ්පාදන තරගකාරී වෙනවා ශ්‍රී ලංකාව තුල වගේම ලෝක වෙළඳපොළේ. ඒ නිසා අපේ මේ ජනාධිපතිතුමාගේ මේ ආර්ථික වැඩපිළිවෙල මේ දවසක් දෙකක් අර එදා වේලක් කරන වැඩපිළිවෙලක් නෙවෙයි, ඊට වඩා දීර්ඝ කාලීන වූ වැඩපිළිවෙලක්. ඒ තුලින් සමස්ත ආර්ථිකය ගොඩනැගීම සඳහා නිසි දැක්මකින් හා වැඩපිළිවෙලකින් යුතු වැඩපිළිවෙලක්. ඒ නිසා පොලී අනුපාතය අඩු වෙනවා නම් අපි සතුටු වෙන්නට ඕන. සමස්තයක් වශයෙන් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විශාල දායකත්වයක් අපට ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙවැනි ගැඹුරු ආර්ථික තීරණ හා ප්‍රතිපත්ති අපි පිළිගැනීමට සමහර අය කැමති නෑ. මොකද හැම වෙලාවෙම බලන්නේ ඉතාම කෙටි කාලීන දේශපාලන කෝණයකින් තමයි බලන්නේ. අවශ්‍ය වෙන්නේ මේක හැමදේම කොච්චර හොඳ වුණත් මේකේ වැරද්දක් තියෙනවා කියලා පෙන්දලා එයින් දේශපාලන වාසියක් ලබා ගන්න. අනිත් කාරණේ නියෝජ්‍ය කතානායකතුමනි, හොඳයි දැන් එහෙමනම් ඉතින් විපක්ෂය සතුටු වෙන්නට ඕන. දැන් මේක විශාල පීඩනයක් වෙනවා නම් ජනතාවට තව ඉදිරියේදී මැතිවරණ පැවැත්වෙනවා. ජනාධිපතිවරණය පවත්වයි, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වයි. ඒ වෙනකොට විපක්ෂයට හුඟක් ඡන්ද ලැබෙයි කියන්න පුළුවන් ඔන්න අපි කියපු විදිහට මේක වුණා කියලා. නමුත් ඒ විදිහට ඒක වෙන්නේ නැහැ. මේක තමයි තියෙන ප්‍රශ්නය. ඒක විදිහට වෙන්නේ නැහැ. අනිත් එක නිවැරදි දේශපාලන තීන්දුව අරගෙන ගෙදර ගියක් කමක් නැහැ. වැරදි දේශපාලන තීන්දුව පිළිබඳව කතා කරලා ඒවා ප්‍රමෝට් කරලා මේ රට වටනවට වැඩිය නිවැරදි අපේ ජනාධිපතිතුමාගේ තීරණේ මොකද්ද නියෝජ්‍ය කතානායකතුමනි? මම ජනප්‍රිය දේශපාලන තීන්දුව වලට යන්නේ නැහැ.
මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
මම යන්නේ නිවැරදි දේශපාලන තීන්දුව වලට මේ රට ගොඩනැගීම සඳහා. එවැනි රාජ්‍ය නායකයෝ බිහි වෙන්නේ ඉතාම කලාතුරකින්. මොකද එතුමාගේ ඒ වැඩපිළිවෙල හා ප්‍රතිපත්තිය මේ වර්තමාන තත්වයට ඉතාම ගැළපෙන ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙලක් මෙන්ම මේ වර්තමාන තත්වයෙන් රට ගොඩනැගීම සඳහා ඉදිරිපත් වුණු ශක්තිමත් හා ශ්‍රේෂ්ඨතම පුද්ගලයා එතුමායි. ඉතින් ඒ තත්ත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට බන්දේසියේ තියලා දුන්නා. එකට පයින් ගැහුවා. ඉතින් මොනා කරන්නද? වාසනාව නැති එකද ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එක එක වහසි බස් කියන්න අවමානයට ලක් කරන්න හොඳ නෑ. තමන්ට දුන්න දේ කටට දාගන්න බැරි නම් අපි මොනා කරන්නද? දැන් ඉතින් ඒක කියලා බැන 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 ඉඳලා වැඩක් නැහැනේ. දැන් තියෙන්නේ මේ රට ගොඩනැගීමට වැඩ කටයුතු කරන ඒ රජයට ශක්තියක් දෙන්න, සහයෝගයක් දෙන්න, කකුලෙන් අදින්න යන්න එපා. ඒ නිසා අද ගාක් අය හිතනවා මේ සුළු සුළු ප්‍රශ්න අරගෙන මේවා තුලින් ආණ්ඩු පෙරලන්න පුළුවන්. බලයට පත් වෙනකොට බලයට පත් වෙලා බලන්නකෝ. බලයට පත් වුණා කියලා මේ IMF කොන්දේසි වෙනස් කරන්න පුළුවන්ද? LC එකක් කරගන්න පුළුවන්ද? මේවා වෙනස් කළා අපි දැන් ජාත්‍යන්තර වශයෙන් බැඳිලා ඉවරයි. ඒ නිසා මේක තේරුම් ගන්න අද ජාත්‍යන්තරයක් සමග ගනුදෙනු කිරීමේදී ලංකාවට තනියෙන් මේ රට කරන්න බෑ. දැන් බලන්න කියුබාවේ මොකද වුනේ? කියුබාවේ ඒ රටේ තියන්න ඕන ජාතික උත්සව පවා අවලංගු කරා. මොකද ඒ එවැනි ක්‍රයිසිස් එකක් ඒ රටවල ඇති වුණා. ඒවට උදව් කරන්න කවුරුත් නැහැ. ඒ නිසා අපේ රට හදාගන්නට ඕන නම් අපිම අපේ ආර්ථිකය සකස් කරගෙන අපේ වියදම් කළමනාකරණය කරගෙන අපි ඉදිරියට යා යුතුයි. ඒ මිසක් අපිට හැමදාම වෙන රටවල් වලින් ණය අරගෙන මේ කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ණය දෙනවා නම් සංවර්ධනය සඳහා හරි ඒ රටවල් බලන්නේ මේ ණය ගෙවීම සඳහා ප්‍රශස්ත වූ ආර්ථික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව තුළ තියෙනවද කියන එක පමණයි නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි විශ්වාස කරනවා විපක්ෂයේ මොන විවේචන කරත් මේ රටේ ජනතාව මේ තත්ත්වය තේරුම් අරගෙන රජයට අපිට අවශ්‍ය සහයෝගය ලබා දී බොහොම ස්තුතියි.